අයිබවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් කෘෂි හා ආහාර තාක්ෂණයේ පාඩම ගෙනෙන්නට අද දවසේ ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයේ භාග්‍යා නිශ්ශංක ගුරු මෑණියන්.
සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. එහෙනම් ඔබ අදත් එක් වෙලා ඉන්නේ ඔබගේ සාමාන්‍ය පෙළ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය යටතේ ගුරු ගෙදර වැඩසටහනයි. එහෙනම් අපි අද කුමක්ද අධ්‍යයනය කරන්නේ? දරුවන්ට මතක ඇති අපි මීට කලින් සත්ව පාලනය යටතේ කුකුල් පාලනය පිළිබඳ අපි හැදෑරීමක් කරා. එහෙනම් දරුවනේ, අද අප බලාපොරොත්තු වන්නේ ගව පාලනය පිළිබඳව ඔබ හා සාකච්ඡා කිරීමට. එහෙනම් ඒ සඳහා සූදානම් වීමට ඔබගේ පෙළ පොතේ 138 වෙනි පිටුව පෙරල ගන්න. ඔබට අවශ්‍ය යමක් සටහන් කිරීමට නම් ඒ සඳහා ඔබ පොතක් පෑනක් ළඟටගෙන, එහෙනම් අපි පාඩම සඳහා දැන් යමු වෙමු. එහෙනම් දුවේ පුතේ, අපි ගවයින් නැති කරන්නේ කුමක් සඳහාද? නේ, අපි ගවයින්, මී ගවයින් සහ එළ ගවයින් වර්ග දෙකම අපි ඇති කරනවා. අපි මේ ලංකාවේ මේ ගව පාලනය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ කිරි නිෂ්පාදනය කරන්න. කිරි ලබා ගැනීමට සඳහා අපි මී ගවයින් සහ එළ ගවයින් නැති දෙරි කරනවා. ඒතර ලංකාවේ පවතින අපේ තත්ත්වය යටතේ අපි මස් සඳහා ගව පාලනය සිදු කරන්නේ නැහැ. නමුත් යුරෝපීය රටවල් වල ඒ සඳහාම වෙන්ුණු ගවයින් ඉන්නවා. එතකොට මේ ගව පාලනයේදී අපි අපේ දේශීය ගවයිනුත් යොදා ගන්නවා. අපි සාමාන්‍යයෙන් බටු හරකුන් කියලා කියනවා. දේශීය ගවය ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඕනෑම කාලගුණික තත්ත්වයකට ගැලපෙන ගවයෙක්. නමුත් කිරි නිෂ්පාදනය අඩුයි. ඒක නිසා අපි උසස් නිෂ්පාදනයක් සහිත ඉන්දියන් සහ යුරෝපීය ගව වර්ග සමග අපේ දේශීය ගවයින් අභිජනනය කරලා, දෙමුහුම් කරලා අපි එක් එක් සත්ව පාලන කලාපවලට ගැලපෙන ගවයින් නිෂ්පාදනය කරගෙන ඉන්නවා. ඒ අනුව ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ ගව පාලනය ඉතා සාර්ථකව සිදු කරගෙන යනවා. අපි බලමු දරුවනේ, ගව පාලනය කිරීමේදී ගවයින් නැති කරන ප්‍රධාන ක්‍රම මොනවද කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ ගව පාලනයේදී ගවයින් නැති කරන ප්‍රධාන ක්‍රම තුනක් අපිට අඳුරගන්න පුළුවන්. ඒ තමයි නිදැලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමය. එහෙනම් අපි බලමු මේ එක් එක් ක්‍රමයේ තියෙන විශේෂ වාසි අවාසි මොනවද කියලා. මුලින්ම අපි බලමු මේ නිදැලි ක්‍රමය. අපි කියන ෆ්‍රී රේන්ජ් සිස්ටම් එකක් කියලා. ගවයින් අපි නිදැල්ලි ඇති කරන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශවල තමයි අපි මේ නිදැලි ක්‍රමයට ගවයින් ඇති දෙරි කරන්නේ. ඉතින් මේ සඳහා අපිට විශාල ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යයි. එහෙනම් ඉඩකඩ සුලභව තියෙන ග්‍රාමීය ප්‍රදේශවලට අපිට නිදැලි ක්‍රමයට ගවයින් නැති දෙරි කරන්න පුළුවන්. මේ ක්‍රමයේදී දරුවනේ, සතුන් දිවාරය දෙකම තනකොළ උලා කෑම සිදු කරනවා. ප්‍රධාන වශයෙන් අපි කියන්නේ දිවා කාලයේදී. ඔවුන් නිදැල්ලේ තෘණ අනුභව කරමින් තමන්ගේ පෝෂණය සපය ගන්නවා. ඉතින් ඒ සඳහා මිනිසු මේ ගවයින් යොදාගන්නේ වැව්තාවුල්ල වගේ ප්‍රදේශ යොදා ගන්නවා. පුරාං කුඹුරු, ලඳු කැලෑවල, මේ වගේ ප්‍රදේශවල නේද මේ සත්තු නිදැල්ලේ තෘණ අනුභව කරමින් ජීවත් වෙනවා. රාත්‍රී කාලයේදී බොහෝ විට මේ සතුන්ට නිවාසයක් සපයන්නේ නැහැ. නමුත් අපි දැකලා තිනවා වියලි කලාපේ පොල්ගස් කීපයක් නේද ලණු වලින් වට කරලා එලිමහන් ස්ථාන මේ සතුන්ට සපයලා තියෙනවා. එතකොට රාත්‍රී කාලයේදී මේ එලිමහන් ස්ථානවල මේ සතු ගාල් කරලා තියෙනවා. මේ සතුන්ට රාත්‍රී කාලයේදී විශේෂ නිවාස සැපයීමක් නම් කරන්නේ නැහැ. ඒ වගේම තමයි රාත්‍රී කාලයේදී කියලා මවුන්ට ආහාර ජලයේ සැපයීමක් කරන්නෙත් නැහැ. ඒතර ගොවියාගේ පැත්තෙන් ගත්තොත් එහෙම හරිම පහසු ක්‍රමයක් මේක. මොකද ගොවියාගේ අවධානය ලොකුවට වැය වෙන්නේ නැති නිසා. එතකොට කිරි දෙවීම වගේ දෙයක් කරන්න වෙන්නෙත් අපිට එලිමහන් ස්ථානයකදීම තමයි. එතකොට මේ සතුන්ට උලා කන්න විශාල තෘණ අවශ්‍ය, විශාල ප්‍රමාණයක තෘණ අවශ්‍ය වෙනවා. ඉතින් මේ සතුන්ට අපි දන්නවද හොඳ පෝෂණයක් ලැබෙනවද කියලා? ඇත්තින්ම නැහැ. දැන් මේ ක්‍රමයේ තියෙන වාසි ගත්තොත් එහෙම මේක ගවයට හරිම පහසු ක්‍රමයක්. ගවයට වැය වෙන වියදම ගොඩක් අඩුයි. ඒ වගේම තමයි ගව නිවාස සැපීමක් අවශ්‍යත් නැහැ. ඒ වගේම අභිජනන ක්‍රම සඳහා මැදිහත් වීමක් අවශ්‍ය වෙන්නේත් නැහැ. නමුත් දරුවනේ අපි ගත්තොත් මේක ගොවියගේ පැත්තෙන් අවාසි රාශියක් තියෙනවා. ඒ තමයි මේ සතුන්ට හරියටි ගුණාත්මක තෘණ ආහාර නොලැබෙන හින්දා අපිට උසස් නිෂ්පාදනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි සතුන් අහිතකර දේශගුණික තත්ත්වවලට ගොදුරු වෙනවා. තදාව්වට වේලෙනවා, වර්ෂාවක් ආවොත් තෙමෙනවා නේද? සුළං වලට අහු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අහිතකර තත්ත්ව නිසා මේ සතුන් රෝගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිදැල්ලේ යනකොට විලෝපිකයන්ට ගොදුරු වෙන්නත් පුළුවන්. ඒ වගේම බෑවුම් සහිත ස්ථානවල තෘණෝලාකණ්ඩ ගිහිල්ලා සතුන් ඇද වැටිලා අනතුරු වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ සතුන් අතර හොඳ අභිජනන වැඩපිළිවෙලක් නැහැ. ඒ සතුන් අතර පට්ටි වැටීම සිද්ධ වෙලා අපිට බලාපොරොත්තු වෙන උසස් වර්ගයක් දක්වා වැඩි දියුණු වීමක් වෙන්නේත් නැහැ. කිරියස්යන් අඩුයි නේද? එතකොට මේක ගොවියට පහසු ක්‍රමයක් වුණාට අපි කියන්නේ සතුන් නේද අපිට අවාසි ගොඩක් වැඩි ක්‍රමයක්. ඊළඟට අපි යනවා අඩසියුම් ක්‍රමයට. ඒ අඩසියුම් ක්‍රමේදී දිවා කාලයේදී සතුන් තෘණ උලා කෑම සඳහා එලිමහන් ස්ථානවල දිගේලි කරලා තියෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට නිදැල්ලේ ඉඳ සලස්සනවා. දිගේලි කරනවා කියන්නේ ලණුවකින් නේද බෙල්ල ගැට ගහලා ඒ සත්තු ගහක හරි ඒ කොතන හරි තැනක ගැට ගහලා තියෙනවා. එතකොට ඒ ලණුවේ සීමාවට මේ සතාට ගිහිල්ලා තෘණ අනුභව කරන්න පුළුවන්, ආහාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් වෙලාවට නේද තෘණ සුලභව තියෙන තැනක සතුන් නිදැල්ලේ තින්න පුළුවන්. නමුත් රාත්‍රී කාලයේදී මේ සතුන්ට ඔන්න ගාලක් සපයනවා. දැන් අපේ නිදැලි ක්‍රමේදී එක උන්නේ නේද? රාත්‍රී කාලයේදී මේ සතුන්ට ගාලක් සපයනවා. ඒ වගේම තමයි ඔවුන්ට රාත්‍රී කාලයේදී ආහාර හා ජලයත් සපයනවා. එතකොට මේක ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ ඉඩකඩ අඩු ප්‍රදේශවල, ඉඩම් සීමිත ප්‍රදේශවල නේද? භෝග වගාව බහුල තියෙන තැන්වල මේ ක්‍රමී භාවිතා කරනවා. මොකද තනිකරම නිදැල් යවන්න බෑ සත්තු භෝගවලට හානි කරනවා. ඒක නිසා වගාවන් සුලභව තියෙන ඉඩකඩ සීමිත ප්‍රදේශවල මේ අඩසියුම් ක්‍රමයට යනවා. ඉතින් දිවා කාලයේදී අපි සතුන් දිගේලි කරන නිසා අපි ගොඩක් වෙලාවට සතුන් තෘණ නේද? එහෙම නැත්නම් ආහාර ගන්න පුළුවන් තැනක තමයි මේගොල්ලන් දිගේලි කරන්නේ. දවල් කාලේ වුණත් අපිට නේද අවුවක් ඇස්සක් ආවොත් මේ සත්තු මොකද කරන්නේ? එතනින් ගෙනල්ලා තවත් තැනකට අපිට ගෙනියන්න පුළුවන්. මොකද සතා ඉන්න තැන අපි දන්නවා. ඒක නිසා සතුන්ට අවශ්‍ය ජලය පවා සපයන්න පුළුවන්. එතකොට මේ සතුන්ට රාත්‍රී කාලයේදීත් අපි හොඳ සාන්ද්‍ර ආහාර කුණ්ණක්කු ටිකක් වගේ දෙනවා. ඒක නිසා නිදැලි ක්‍රමයට සාපේක්ෂව ගත්තොත් මේ ක්‍රමයේදී කිරි නිෂ්පාදනය වැඩි. ඒ වගේම තමයි මේකට සූක්ෂම ක්‍රමයට සාපේක්ෂව අඩු ශ්‍රමයක් තමයි වැයෙන්නේ. පැහැදිලි? එතකොට කිරි නිෂ්පාදනය වැඩි නේද? සතුන් මනා පෝෂණයකින් යුක්ත වෙනවා. ඒක නිසා සතුන්ගේ හොඳ වර්ධනයක් තියෙනවා. ඉතින් මේවා අපිට වාසි සහගත වෙනවා. ඊළඟට අපි ගත්තු සියුම් ක්‍රමය. අපි කියනවා සූක්ෂම ක්‍රමය. එහෙම නැත්නම් ඉන්ටෙන්සිව් සිස්ටම් කියලා කියනවා. එතකොට මේ සූක්ෂම ක්‍රමයේදී සියුම් ක්‍රමයේදී ගවය පූර්ණ කාලීනව ඉන්නේ නිවාසයක් ඇතුලේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව සපයපු සකස් කරපු නිවාසයක් මෙම ක්‍රමේදී තියෙනවා. එතකොට මෙම නිවාසයේ තුලදී ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය නේද, ඉඩකඩ පහසුකම් මේ සියල්ල සම්පාදනය කරන්න වෙනවා. එතකොට දිවා කාලයේ වගේම රාත්‍රී කාලයේදීත් මේ සතුන් ගාල තුලම ඉන්නවා. එතකොට ආහාර සපයන්න ඕනි, ජලය සපයන්න ඕනි නේද, සතුන්ට රෝග තත්ත්වයක් ආවොත් ප්‍රතිකර්ම කරන්න ඕනි. ඒ වගේම තමයි සතුන් දෙමුහුම් කරන කටයුතු, මේ අභිජනන කටයුතු කරන්න ඕනි. එතකොට ඒ වගේ ගවයට සියලු සැලකිලි කරන්න වෙනවා. එතකොට මේක වඩාත් භාවිතා කරන්න පුළුවන් මේ ඉඩකඩ සීමිත ස්ථානවලට. ඒ කියන්නේ නාගරික, අර්ධනාගරික වගේ ස්ථානවලට ගව පාලනේ නියැලෙනව නම් මේ සූක්ෂම ක්‍රමයේ යටතේ තමයි ඔවුන් පාලනය කරන්න වෙන්නේ. එතකොට මේ සත්තු අහිතකර දේශගුණික තත්ත්වවලට ගොදුරු වෙන්නේත් නැහැ. විලෝපිකයන්ට ගොදුරු වෙන්නේත් නැහැ. ආහාර ජලයේ සියල්ලම සපයන නිසා සතුන්ගේ වර්ධනය හොඳයි, ප්‍රතිශක්තිකරණය හොඳයි, ඒ වගේම සතුන් වැඩි කිරි නිෂ්පාදනයක් ලබා දෙනවා. ඒව අපි කියන්නේ මේ ක්‍රමයේ තියෙන වාසි. අවාසි ගත්තොත් එහෙම ගවයින්ට අවශ්‍ය ව්‍යායාම ලැබෙනවා අඩුයි. ගවයින්ට අවශ්‍ය ව්‍යායාම අඩුයි. ඒ වගේම තමයි මෙම ක්‍රමයේ ගොවියාට වියදම් අධික ක්‍රමයක්. පැහැදිලි? දැන් ඒක නිසා ඕගොල්ලන්ට පසුගිය ප්‍රශ්න පත්‍රවල තියෙනවා මීට අදාළ ප්‍රශ්න. විශේෂයෙන් රචනා ප්‍රශ්න තියෙනවා. නිදැලි ක්‍රමයේ සහ සියුම් ක්‍රමයේ අතර වාසි අවාසි සාකච්ඡා කරන්න. එහෙම නැත්නම් සංසන්දනය කරන්න. නේ? එතකොට මේ නිදැලි ක්‍රමයයි සියුම් ක්‍රමයයි අතර වෙනස ඔබ හොඳින් වටහා ගන්න ඕනේ. එතකොට මේ දෙක අතර අතරමැදි තත්ත්වයක් තමයි අපි කියන්නේ අඩ සියුම් ක්‍රමය. එතකොට ලංකාවේ මේ ක්‍රම තුනටම ගල්පලණේ සිදු කරගෙන යනවා. එතකොට එහෙනම් දුවේ පුතේ අපි බලමු දැන් හොඳ ක්‍රමානුකූල ගව නිවසක් අවශ්‍ය වෙන්නේ අපිට සියුම් ක්‍රමයට ගවයින් නැති දෙඩි කරනවා. එතකොට මේ ගව නිවාසයක අවශ්‍යතාවය මොකද්ද කියලා අපි දැන් පොඩ්ඩක් බලමු. දැන් අපි අපිට ඉන්න නිවාස හදා ගන්නවා වගේම අපි ඇති දෙඩි කරන සතුන්ටත් අපි නිවාස සපයන්න දෙපේ නේද? එහෙනම් ගව නිවාසයක් සැපීමේ පරමාර්ථ මොනවාද කියලා අපි දැන් බලමු. එතකොට කියන දුවේ පුතේ එකක් තමයි අපි ගව නිවාසයක් සැපෙව්වොත් සතුන් අහිතකර දේශගුණික තත්ත්වවලට භාජනය වෙනවා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අවුව, වැස්ස, සුළඟ නේද මේ වගේ කාලගුණික තත්ත්වයන් වලින් ආරක්ෂාවක් සතුන්ට ලැබෙනවා. ඒ වගේම තමයි පැටවුන්ට සහ දෙනුන්ට ඇති වෙන්න පුළුවන් රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි නිවාස සපයනකොට විවිධ වයස් කාණ්ඩවල සත්තු එකට තියන්නේ නැහැ. පැටවුන් සඳහා නිවාස වෙනම තියෙනවා. එහෙම නැත්නම් පැටව කොටු කියලා කියනවා අපි. ඊළඟට ගැබ්බර වැසියන්ට වෙනම අපි තියෙනවා නේද? කිරි දෙන සතුන්ට වෙනම තියෙනවා. එතකොට මේ විදිහට නිවාස සැපීමක් අපි කරනවා. ඒක නිසා මේ නිවාසවල ඉන්නවා කියන්නේ ගවයින්ට වැළඳෙන රෝග අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සතාට සුව පහසුවක් ලැබෙනවා මේ නිවාසය තුළදී. ඒ නිවාස සකස් කරන්නෙම සතුන්ට සුවපහසු තත්ත්ව ලැබෙන විදිහටමයි. ඒ වගේම තමයි හොර සතුරු උවදුරුන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් මේ සතුන්ට නිවාස සපයලා තිබ්බොත්. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වෙලාවට මේ සතුන්ට ආහාර සපයන්න පුළුවන්, ජලය සපයන්න පුළුවන්. නේ? එතකොට සතුන්ට හොඳට ආහාර ජලය ලැබෙනවා කියන්නේ සතුන්ගේ වර්ධනයත් හොඳයි. ඒ වගේම තමයි මේ ගව නිවාසය අපිට පිරිසුදුව තබා ගන්න පුළුවන්. එතකොට අපේ සතුනුත් පිරිසුදු වෙනවා. ඒතර පිරිසුදු වෙනවා කියන්නේ ඒගොල්ලන් රෝගවලට ගොදුරු වෙනවා අඩු වෙනවා. ඒ වගේම දුවේ පුතේ මේ ගව නිවාසවල එකතු වෙන ගොම, මුත්‍රා මෙන්න මේ වගේ අපද්‍රව්‍ය අපිට පහසුවෙන් ඉවත් කරන්න පුළුවන් අපි ක්‍රමානුකූලව ගව නිවාසයක් සකස් කරලා තියාගත්තොත්. ඒ වගේම තමයි නිවාසයක් තුල සතුන් නැති දෙරි කරනකොට ඔවුන් පිළිබඳ හොඳ අවධානයක් අපිට යොමු කරන්න පුළුවන්. මොකද අපි විවිධ කටයුතු සඳහා මේ නිවාසය සඳහා යනවෙනවා. ඒක නිසා මේ හැම අවස්ථාවකදීම අපිට අපේ ගවයින්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්න පුළුවන්. නේ? ඔවුන්ගේ විශේෂ තත්ත්ව තියෙනවද? ඔවුන්ට රෝගී තත්ත්වයන් තියෙනවද? මේ හැම දෙයක්ම අපිට නිවාසයක් තුළදී සොයා බලන්න පුළුවන්. ඒ වගේම තමයි අවසානයේදී අපිට හොඳ පිරිසිදු කිරි නිෂ්පාදනයක් ලබා ගන්නත් පුළුවන්. මේකද මේ කිරි ගුණාත්මක තත්ත්වෙන් ඉහළ එන්න දෙපයි මිනිසයාගේ පරිභෝජනයට භාවිතා කරන්නේ. ඉතින් ඒක නිසා ගව නිවාසයක් සැපීමේ අවසාන පරමාර්ථය තමයි අපිට හොඳ කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්, පිරිසිදු කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු දුවේ පුතේ මේ ගවයින් සඳහා නිවාසයක් හදනකොට දර ඉහත කියපු තත්ත්වයන් ලැබින්ද අපි කොහොමද මේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න කියලා. එතකොට අපි සපයන නිවාසේ අපි සැලසුම් කරගන්න ඕනේ. සතුන් තනිවේ තනි විදිහටද අපි ඇති කරන්නේ? සතුන් තනි පේලියකටද, පේලි දෙකකටද නේද? කොහොමද අපි ඇති කරන්න කියන එක අනුව අපිට ආහාර සපයන බක්කි, ජලයේ සපයන බක්කි ඉව සකස් කරගන්න වෙනවා. එතකොට කොහොම වුණත් ගව නිවාසයක් තුළ හැමතැනම අපිට ආහාර දාන්න බෑ. සතුන්ට ආහාර සපයන්න අපි වෙනමම ස්ථානයක් වෙන් කරගන්න ඕනේ. පැහැදිලි? එතකොට ඒ වගේම තමයි ආහාරත් එක්කම ජලය සපයන්නත් ඕනේ. එහෙනම් මේ සතුන්ට හිඟයකින් තොරව පිරිසිදු සිසිල් ජලය අකණ්ඩව සපයන්න ක්‍රමයක් හදාගන්න ඕනි. ඒ වගේම තමයි සතුන්ගේ දවස පුරාම මිගව නිවාසේ හිටගෙන ඉන්න බෑ. ඒක නිසා ඔවුන්ට බිම වැතිරෙනවා නම් ඒ වැතිරෙන්න සුව පහසු තත්වයක් තියෙන්න ඕනි. එතකොට අපේ වගකීම තමයි මේ සතුන්ට සුව පහසු බිමක් සකස් කරලා දෙන එක. ඔබ දැකලා ඇති ගොඩාක් තැන්වල කොන්ක්‍රීට් වලින් එහෙම නැත්නම් සිමෙන්ති යොදලා බිම සකස් කරලා තියෙනවා. එතකොට ඒක පිරිසුදු කරගන්නත් පහසුයිනේ. පිරිසුදු කරගන්නත් පහසුයි නේද? ඒක පොඩි ආනතියක් තියලා හදාගත්තා නම් ජලයේ මුත්‍රා ඔක්කොම හොඳට බැහැලා යනවා. එහෙම වුණාම වීලුනාම සතුන්ට සුව පහසු තත්වයක් ලැබෙනවා. ඒ වගේම තමයි ගව නිවාසෙමි අපද්‍රව්‍ය බැහැර කරන්න විශේෂ ක්‍රමයක් හදාගන්න ඕනේ. ගොම මුත්‍රා වගේ අපද්‍රව්‍ය නේද? දවසකට දෙතුන් වතාවක් අපි කියන්නේ සෝදලා කාණුව කරහා අපද්‍රව්‍ය ටික ඉවත් වෙන්න සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපද්‍රව්‍ය කාණුවක් වෙනමම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පැටවුන් සඳහා නේ, කුඩා පැටවුන්ට, ඊළඟට වැඩි වී පෙමිනුණු නෑම්බියන්ට නේද, ප්‍රසූතී සිද්ධ කරන සතුන්ට, ඉතින් මේ වගේ අයට වෙන වෙනම ස්ථාන මේ ගව නිවාසයේ තියෙන්න ඕනේ. එතකොට ඒක අපි කියන්නේ ගොඩක් ආරක්ෂිතයි. පැටවුන්ට ආරක්ෂා වෙනවා, ගර්භණී සතුන්ට ආරක්ෂා වෙනවා නේද? ඒ නිසා ඒවට අවශ්‍ය කොටස් වින් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වහල ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නිවාසයේ වහල සතුන් අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරන්නක් වෙන්න ඕනේ. එතකොට අපිට ඒ සඳහා නේද අමානු ෂීට් වෙන්න පුළුවන්, සමහරට සිවිලින් ෂීට් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් සමහරට පොල්ලතු වෙන්නත් පුළුවන්. එතකොට ඒ අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට සුදුසු වහලක් සකස් කරගන්න ඕනේ. සත්තු එකිනෙකාගෙන් වෙන් කරන්න අපි GI බට දාලා, ගැල්වනයි සයින් බට දාලා වැටවල් සකස් කරගන්න ඕනේ. එතකොට එක එක සතාට වෙන්ච්ච ඉඩ ප්‍රමාණයන් තියෙනවා. ඒක තුල සත්තු පහසුවෙන් වැතිරිලා ඉන්න පුළුවන්. ආහාරවලටත් එහෙමයි නේද? වෙනමම කොටු තියෙන්න ඕනේ. අපි ආහාර ද්‍රව්‍ය ගිනල්ලා ගබඩා කරන්න ඒ කොටස අපිට පාවිච්චි කරන්න පුළුවන්. තුන නේද, තුන මිටි බැඳලා ගිනල්ලා, එහෙම නැත්නම් පුන්නක්කු ගිනල්ලා, ඒව සකස් කරලා ඒව හදලා තියන්න තැන් අපිට තියෙන්න ඕනේ. එතකොට දරුවනේ මෙන්න මේ කියන අවශ්‍යතා ටික ගව නිවාසයකින් අපි බලාපොරොත්තු වෙනවා. ඒතර මේ தত্ত্ব සපයන්න පුළුවන් නම් ගවයාට සුව පහසු තත්වයක් ලැබෙනවා කියන්නේ අපි කිරි නිෂ්පාදනයේට ඒක ඍජුවම බලපානවා. එතකොට මේ නිවාස සැපීමේදී අපි තව සැලකිලිමත් වෙන්න ඕනි කරුණු ටිකකුත් තියෙනවා. ඒව තමයි මේ ගව නිවාසය පිහිටවන ස්ථානය කොයි වගේ වෙන්න ඕනිද කියලා. නේද? සුදුසු ස්ථානය කියන එක අපි කොයි වගේ වෙන්න ඕනිද? මතක තියාගන්න පහසුවෙන් යා හැකි ස්ථානයක් වෙන්න ඕනි. කියන්නේ ප්‍රවාහන පහසුකම් තියෙන පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක මේ නිවාසය ඉදි කරගන්න ඕනි. මොකද අපි දෛනිකව කිරි වෙළඳපොළ කරා ගෙනියනවා. එතකොට සමහරකට අපි සතියකට වතාවක් විතර අපිට ආහාර ටික ගේන්න වෙනවා. නේ? ඒක නිසා ප්‍රවාහන පහසුකම් සහිත පහසුවෙන් ළඟා විය හැකි තැනක අපි නිවාසය සකස් කරගන්න ඕනේ. එතකොට ඒ වගේ තැනක අපි සමතලා භූමියක්, නේ? සමතලා භූමියක් හොඳින් ජලය වහනේ වෙන නේද? ඒ වගේම තමයි දවස පුරාම හොඳට සූර්යාලෝකය ලැබෙන තැනක් වෙන්න ඕනේ. එතකොට හොඳින් ජලය වහනේ වුණාම පසේ තෙත ගතිය අඩුයි. හොඳින් සූර්යාලෝකය ලැබෙනවා කියන්නේ නිවාසයේ අපිට වියල ගන්න පහසු වෙනවා. එතකොට ඒ වගේම තමයි ජලය නිතරම අවශ්‍ය වෙන දෙයක්. මේ ගව නිවාසයේ සතුන්ට පානීයට වගේම නිවාස පිරිසිදු කරගන්නත් අපිට ජලයේ විශාල ප්‍රමාණයක් ඕනේ. එතකොට එහෙනම් ජල පහසුකම් සහිත ස්ථානයක් වෙන්නත් ඕනේ. ඊළඟට දුවේ පුතේ මේ තෝරගන්න ස්ථානය මනා වාතාශ්‍රයක් සහිත ස්ථානයක් වෙන්න ඕනේ. හොඳින් වායු හුමාරු සිද්ධ වෙන නේද තැනක් වෙන්න ඕනි. ඒතර ගහක් ගස් යට වදුල් වල වගේ වෙන්න බෑ. ඒතර මෙන්න මේ වගේ තැනක් තමයි අපි ගව නිවාසයක් සාදන්න අපි යොදාගන්නේ. ඒතර නිවාසය හදන්න තැන අපි තීරණය කරාට පස්සේ අපි අමුද්‍රව්‍ය හොයාගන්න ඕනි. එතකොට මතක තියාගන්න නිවාසය ඉදිකරන්න ගන්න අමුද්‍රව්‍ය අපි තීරණය කරන්නේ අපේ තියෙන ප්‍රාග්ධනියත් එක්ක. දැන් අපේ අවශ්‍යතාවයේ අපිට සමහරක් විට නොතෙමින වහලක්. ඒ සඳහා අපිට ෂීට් පාවිච්චි කරන්නත් පුළුවන්, ටකරම් පාවිච්චි කරන්නත් පුළුවන්, එහෙම නැත්නම් අපි දුම අමානෝ ෂීට් දාන්නත් පුළුවන්. එතන මොන ක්‍රමයකට ගියත් මතක තියාගන්න අතේ තියෙන මුදලට අපි නේද ඉමද්‍රව්‍ය මිලදී ගන්න වෙනවා. ඒක නිසා එතන ලාභදායි අපිට සුලභව හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරනවා නම් අපිට ඒක සමහරක් විට වාසි සහගත වෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රදේශයේ තියෙන සුලභ ලාභදායි අමුද්‍රව්‍ය භාවිතා කරගෙන අපේ අතේ තියෙන මුදලටත් ගැලපෙන්න අපිට අමුද්‍රව්‍ය තෝරගන්න පුළුවන්. ඊළඟට තමයි දැන් නිවාසය හදනකොට කොයිතරම් ප්‍රමාණයක් අපි මේකට ඉඩක් දෙන්න ඕනෙද? ගව නිවාසයේ වර්ගඵලයේ කොච්චරක් වෙන්න ඕනෙද? අන්න ඒක තීරණය වෙනවා අපිට ඉන්න සත්තු සංඛ්‍යාව අනුවයි ඒ සතුන්ගේ වර්ධක අවධියයි අනුව. අපි දන්නවා විවිධ වර්ධක අවධිවලට සතුන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් වෙනකොට ඒකට අවශ්‍ය වෙන ඉඩකඩ ප්‍රමාණයනුත් වෙනස් වෙනවා. ඒක නිසා අපිට පැටවුන් සඳහා නේද, ඊළඟට කිරිදෙනුන් සඳහා, ඊළඟට නෑම්බියෝ සඳහා නේද, අපිට පට්ටිගොනෙක් ඉන්නව නම් එයාට නේද, මේ එක එක සතුන්ට අවශ්‍ය වෙන ඉඩකඩ ප්‍රමාණයන් ඔබේ පෙළපොතේ දීලා තියෙනවා. ඒව කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ වර්ධක අවධිය අනුව උන්ට ලබා දෙන ඉඩකඩ වෙනස් වෙනවා කියන එක. අනේ ඉඩ ප්‍රමාණයන් අනුව තමයි අපි නිවාසයේ සැලසුම් කරගන්න ඕනේ. ඒතර ඒ වගේම තමයි මේ ගව නිවාසයේ සතුන් අපි බැඳ තියෙන ක්‍රමයට අනුවත් ඉඩකඩ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ඕන්නම් ගව නිවාසයේ තුල සත්තු නිදහසේ ඇතිකරන්න ගන්න පුළුවන්. නිදහසේ. එතකොට ලණු වලින් අපි ගැට ගහන්නේ නැහැ, වින් කරන්නේ නැහැ, සතුන් නිවාසය තුල නිදහසේ ඇවිදින්මින් ඉන්නවා. එහෙම නැත්නම් අපිට පුළුවන් සත්තු නිවාසය තුල බැඳ තබා ගන්න. ඉතින් සතුන් බැඳ තබා ගන්නව නම් අපි මොකද කරන්නේ? ඒ බැඳ තබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ අපිට පුළුවන් තනි පේලි ක්‍රමයට සත්තු බැඳලා තියන්න. තනි පේලියට. ඒ කියන්නේ සතුන් සියල්ලම තනි පේලියට ගැට ගහමින් ප්‍රමාණ අවශ්‍ය ඉඩකඩ දීලා ගැට ගහගෙන යනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් දෙපේලි ක්‍රමයට යන්න. ඒ කියන්නේ පේලි දෙකකට යන්න පුළුවන්. එතකොට තනි පේලි ක්‍රමයේ ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ කුඩා පරිමාණ ගොවීන්. කුඩා පරිමාණ කිරි ගොවීන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්නේ අඩු සත්තු සංඛ්‍යාවක් නා. අපි හිතමු සත්තු 5 දෙනෙක් කියලා. ගවයින් 5 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ගවයින් 5 දෙනා තනි පෙළට බැඳලා තියෙනවා. එතකොට ඒකෙදි හරි පහසුයි. නේද? සත්තු සියල්ලම එකම පේලියට ඉන්නේ. ඒක නිසා ආහාර දමන්න බක්කියක් නේද? ගොම කානුවයි අපිට ඇවිදින්න කොටසක් නේද? සතාට ලඟින්න කොටසක් ඒ වගේ අපිට වින් කරගෙනilla පහසු වෙනවා තනි පේලි ක්‍රමයේදී. නමුත් සතුන් පේලි දෙකකට ඇති දෙඩි කරනකොට එතන තම උපආකාර දෙකක් තියෙනවා. අපිට පුළුවන් පේලි දෙකේම සතුන්ගේ හිසට හිස ක්‍රමයට තියන්න. ඒ කියන්නේ ඔබගේ පෙළපොතේ බලන්න 141 පිටුවේ හිසට හිස ක්‍රමය දීලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරි සතුන් එකිනෙකා දිහා මූණ බලාගෙන ඉන්නවා වගේ. එතකොට මෙදින්න අර ඇවිදින්න කොටසක් දීලා තියෙනවා වේදිකාවක් නේද? දෙපැත්තේ සතුන් මූණට මූණ ගැට ගහලා ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට පිටිපස්සෙන් ගොම කාණු දෙක යන්න ඕනේ. ඒක හිසට හිස ක්‍රමය. එහෙම නැත්තම් දෙපේලි ක්‍රමයට යනකොට අනිත් ක්‍රමයේ තමයි වලිගයට වලිග ක්‍රමය. ඒකත් පෙළපොතේ ඔබේ 141 පිටුවේ දීලා තියෙනවා යටම රූපේ. එතකොට වලිගයට වලිග ක්‍රමයේදී සතුන් එකිනෙකාගේ වලිග නේද මුහුණලා තමයි ඉන්නේ. එතකොට මැදින් අපිට ඇවිදීම සඳහා වේදිකාවක් සපයන්න පුළුවන්. ඇවිදින තීරුවක්. එතකොට ගොම කාණු දෙකක් තියෙන්න ඕනි. මැදින් ඇවිදින තීරුවක් යන්න පුළුවන්. එතකොට ආහාර බක්කි දෙක අපි දෙපැත්තේ තියෙනවා. එතකොට ඔන්න අපිට තනි පේලි ක්‍රමයට හරි දෙපේලි ක්‍රමයට හරි ගවයින් නැති දෙඩි කරන්න පුළුවන්. ඒතර මහා පරිමාණෙන් කරනව නම් ඔය දෙපේලි ක්‍රමයට අපිට යන්න පුළුවන්. කුඩා පරිමාණ ගොවින්ට තනි පෙළට සතුන් නැති දෙඩි කරන්න පුළුවන්. නිදහස් ක්‍රමයේදී මෙහිම සත්තු බැඳලා තියාගන්නේ නැහැ. ගව නිවාසයේ මොකද කරන්නේ? මේ සතුන්ට මේ ගව නිවාසයේ පුරා ඇවිදින්න පුළුවන්. අවශ්‍ය නම් වැතිරිලා ඉන්නත් පුළුවන් නේද? ඕන්නම් සතුන් පොඩි පොඩි වැටවල් වලින් වෙන් කරලා තියන්නත් පුළුවන්. එතකොට පොදු ජල ටැංකියක් තියලා සතුන්ට පානය සඳහා ජලය සපයන්න පුළුවන්. එතකොට අර එකතු වෙන ගොම ටික මොකද කරන්නේ? ගොම නේද මුත්‍රා ඒ ගොම කාණුවට තල්ලු කරලා යවන්න වෙනවා. එතකොට මේ විදියට තමයි සතුන්ට අවශ්‍ය නිවාස සපයලා සතුන් නැති දෙඩි කරන්නේ. එන ඔබට යම් අවබෝධයක් ඉන්න ඇති මේ සතුන් නැති දෙඩි කරන විවිධ ක්‍රම සහ නිවාස ගැන. එහෙනම් දුවේපතේ අපි බලමු ඊළඟට මේ ගව දෙනුන් පාලනය කරන්නේ කොහොමද කිය. සාමාන්‍යයෙන් අපිට ගව පාලනයේදී අපි ඇත්තරම ගවයින් නැති කරන්නේ කිරි නිෂ්පාදනයක් ලබා ගන්නනි. ඒක නිසා අපි ගැහැණු සතුන් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. ඒ කියන්නේ දෙනුන් ගැන. නමුත් නේද ගව කොටුවක දේද ගව පාලනයේදී උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න නම් අපි ගාව ඒ ගව පට්ටියේ සංයුතිය ඇතුලේ විවිධ වයස් කාණ්ඩවල සත්තු ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට අලුත ඉපදෙන පැටවුන් ඉන්නවා නේ වැඩෙන පැටවුන් ඉන්නවා ඉන්න ඕනේ. ඊළඟට අපිට නෑම්බියෝ ඉන්න ඕනේ. ඒ වගේම තමයි අපිට කිරි දෙන දෙනුන් ඉන්නත් ඕනේ. මේ වගේ විවිධ වයස් කාණ්ඩවල සතුන් අපිට හිටියොත් අපේ ගව පට්ටියේ සංයුතිය හොඳයි. පැහැදිලි? එතකොට මේ සත්තු අතරින් අපි කීප දෙනෙක් පාලනය පිළිබඳ කතා කරලා බලමු. පළවෙනි එක තමයි නෑම්බියන් පාලනය. කවුද නෑම්බියෝ කියලා කියන්නේ? නෑම්බියන් කියලා කියන්නේ ලිංගික පරිණතියට පත්තුණු. එහෙම නැත්නම් අපි කියනවා යෞවනෝද්භාවයට පත්තුණු. ගෙහෙන සතුන්. නේද? මේ සතුන් හඳුන්වන නම තමයි නෑම්බියෝ. එතකොට සාමාන්‍යයෙන් මේ ගැහැණු සතුන් ලිංගික පරිණතියට පත් වෙන වයස ඔවුන්ගේ සම්භවයනුව වෙනස් වෙනවා. දැන් අපිට ඉන්නවා යුරෝපීය වර්ග, ඒ වගේම තමයි යුරෝපීය දෙමුහුන් සතුත් ඉන්නවා. ඉන්දියා වර්ගත් ඉන්නවා, ඉන්දියා දෙමුහුන් සතුත් ඉන්නවා. එතකොට බොහෝ වෙලාවට යුරෝපීය සහ යුරෝපීය දෙමුහුන් සතු මාස 8ක් 12ක් විතර යනකොට ගැහැණු සතා ලිංගික පරිණතියට පත් වෙනවා. මාස 8ක් 12ක් විතර යනකොට. හැබැයි ඉන්දියා සහ ඉන්දියා දෙමුහුන් වර්ග ඊට වඩා කල්ගත කරනවා. ඒ සතුන් සාමාන්‍යයෙන් මාස 20ක් 25ක් විතර යනකොට තමයි ලිංගික පරිණතියට පත් වෙන්නේ. ඒ කියන්නේ යුරෝපීය ගවයින්ට වඩා ඉන්දියා ගවයින්ගේ ගැහැණු සතුන් ලිංගික පරිණතියට පත් වෙන එක ප්‍රමාද වෙනවා. එතකොට මේ විදිහට ලිංගික පරිණතභාවයට පත් වුණාට පස්සේ තමයි උන් අපි නේද අභිජනන කටයුතු සඳහා යොදාගන්නේ. එතකොට තමයි ඒගොල්ලන්ගේ වර්ධනය හොඳින් සිද්ධ වෙන්නේ. ඒක නිසා ලිංගික පරිණතියට පත් වුණාම කියලා අපි ඒ ගමම් මේ සත්තු අපි අභිජනන කටයුතු වලට යොදා ගන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා පට්ටි දාන්නේ නැහැ. හේතුව තමයි ඔවුන් ලිංගික පරිණතියට ආවට තාම ශරීරයේ වර්ධනය වෙලා මදි. ඒක නිසා අපි නියමය තමයි යම් ගැහැණු සතෙක් එහෙම නැත්නම් නෑම්බියක් පට්ටි දෙමිය යුත්තේ එයාගේ පරිණත ශරීර බරෙන් 160ක් 65ක් විතර වුණා. අපි හිතමු අපිට ඉන්නේ ෆ්‍රීෂියන් සතෙක්, ෆ්‍රීෂියන් නෑම්බියක්. එයාව අපි නේද કૃතිම සිංචනයේට හෝ ස්වභාවික සිංචනයේට යොමු කරන්නේ එයාගේ පරිණත ශරීර බරෙන් 160ක් 65ක් දක්වා එයා එළඹුණාට පස්සේ. ඒක නිසා ඊට පෙර අපි යොදාගන්නේ නැහැ. ඒ කියන්නේ පට්ටි ලක්ෂණ මේ මද ලක්ෂණ පින්නුවාම කියලා අපි එකපාරම දාන්නේ නැහැ. ටිකක් තව වැඩෙනකන් ඉඳලා බර ටිකක් වැඩි වුණාට පස්සේ තමයි අපි ඒගොල්ලන් පට්ටි දෙමීම සඳහා යොදාගන්නේ. එතකොට අපි බලමු දැන් මේ වැඩි විය පැමිණුණු ගැහෙන සතුන් නෑම්බියෝ මේගොල්ලන්ගේ අපිට මද චක්‍රය කියලා චක්‍රයක් අඳුරගන්න පුළුවන්. මොකද්ද මේ මද චක්‍රය කියන්නේ? ලිංගික පරිණතියට පත්වෙච්ච නෑම්බියක් එයාගේ ශරීරයේ නිපදවන විවිධ හෝමෝන යෞවනෝද්භාවයෙන් පසු එයා ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් නේද FSH, LH වගේ විවිධ මේ ලිංගික හෝමෝන නිෂ්පාදනය කරනවා. අන්නේ හෝමෝන වල බලපෑම නිසා මෙයාගේ ඩිම්බ කෝෂ උත්තේජනය වෙලා ඩිම්බ මෝචනයක් සිද්ධ කරනවා. එතකොට ඒ ඩිම්බ මෝචනේ වුණාට පස්සේ ඒ ඩිම්බය පැලෝපියන ආලයට එනකොට ශුක්‍රාණුවක් සමග සංසේචනයක් වුණා නම් අපි කියන මේ සතා ඊට පස්සේ ගර්භණී වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ඩිම්බ මෝචනය සෑම දින 21කට වරක්ම සිද්ධ වෙනවා. සෑම දින 21කට වරක්ම සිදුවන මේම ඩිම්බ මෝචනය චක්‍රාකානුරුණ සිද්ධ වෙන දෙයක්. මෙන්න මේක තමයි අපි කියන්නේ මද චක්‍රය කියලා. අන්නේ කාලයේදී මේගොල්ලන් පිටතට පෙන්වන ලක්ෂණ වලට අපි කියනවා මද ලක්ෂණ කියලා. එතකොට මද ලක්ෂණ වලින් කියන්නේ නේද සංසර්ගයේ සඳහා ගැහැණු සතා කැමැත්ත ප්‍රකාශ කරන බව. එහෙනම් අපි බලමු මේ මද ලක්ෂණ එහෙම නැත්නම් පට්ටි ලකුණු මොනවාද කියලා. සාමාන්‍ය ගොවීන් අතර කියන්නේ පට්ටි වැටෙනවා. එහෙනම් පට්ටි ලකුණු මොනවාද කියලා අපි බලමු. එකක් තමයි, එක මද ලක්ෂණයක් තමයි, මේ කාලයේදී සතුන්ගේ ආහාර අරුචිය අඩු වෙනවා. ආහාර අරුචිය ඇති වෙනවා. ඒ කියන්නේ ආහාර ගැනීම ටිකක් අඩුයි. නිතර නිතර අමුතු කෑගැසීමක් තියෙනවා. සාමාන්‍ය විනද කෑ ගන්නවට වඩා අමුතු කෑගැසීමක් තියෙනවා. යෝනිය ප්‍රදේශයේ ඉදිමිලා රතු පැහැයක් ගන්න. වරින් වර කොන්ද නමීම සහ දිගහැරීම සිද්ධ කරනවා. විටින් විට මුත්‍රා දැමීම සිද්ධ කරනවා. ගැහැණු සතුන් නොසන්සුන් බවක් පෙන්වනවා. ඒ වගේම තමයි යෝනියෙන් පැහැදිලි අවර්ණ උකු ද්‍රාවණයක් වෙගිරෙනවා. ඒක නූලක් වගේ ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි උකුල් බන්ධන ලිහිල් වෙලා තියෙනවා නේද? පිටමත අත තිබ්බොත් නොසෙල්වි ඉන්නවා. ඉතින් මේ වගේ විවිධ මද ලක්ෂණ මේ ගැහැණු සතුන් විසින් පෙන්눔 කරනවා. මේ මද ලක්ෂණ පෙන්වන්නේ මතක තියාගන්න වෙඩි වී පැමිණුණාට පස්සේ. හරි? එතකොට දැන් මද ලක්ෂණ දැකපු ගමන් අපි ගිහිල්ලා සිංචනය කරවන්නේ මතක තියාගන්න. ඒක සඳහා අපි මොකද කරන්නේ? මේ සතුන් පරිණත ශරීර බරින් 3/2ක්. එහෙම නැත්නම් 160ක් 65ක් දක්වා එළබෙනකන් අපි ඉන්නවා. එතකොට ඊළඟට අපි බලමු ගැප් ගැන්වීම ගැන. එතකොට සතුන් ගැප් ගන්නවන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එක්ක අපිට ස්වභාවික සිංචනයට යන්න පුළුවන්. එහෙම නැත්නම් කෘතිම සිංචනයකට යන්න පුළුවන්. ස්වභාවික සිංචනය කියලා කියන්නේ අපි විසින් කරන දෙයක් නෙවෙයි. අර මදයට පැමිලා ඉන්න ගැහැණු සතෙක් පිරිමි ගවයෙක් එක්ක සංවාසයේ යෙදෙනවා. යදවල ඉවර වෙලා නේද? පැටවුන් බිහි කර ගැනීමක් සිද්ධ කරනවා. ඒතර ගොඩක් වෙලාවට නිදෙලි ප්‍රමේදී අපිට මේක අත්දකින්න පුළුවන්. එතකොට මේ සඳහා අපිට සාමාන්‍ය පුංගවයෙකුට වඩා උසස් ලක්ෂණ සහිත පුංගවයෙක් තෝරගන්න පුළුවන්. පට්ටිගුණෙක්. අනේ උසස් ලක්ෂණ සහිත පට්ටිගුණෙක් තෝරගත්තොත් අපිට පුළුවන් නේද? වැඩි කිරි නිෂ්පාදනයක් දෙන පැටියෙක් බිහි කරගන්න. එතකොට මේක අපි කියනවා ස්වභාවික සිංචනය. ස්වභාවික සිංචනයේ වාසිත තියෙනවා. මේක හරි පහසු ක්‍රමයක්. ගවයට මෙදියත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ ලොකුවට. ඒ වගේම තමයි ගොවියා විසින් මද ලක්ෂණ හඳුනාගෙන ඉන්න ඕනෙත් නැහැ. වැස්සිය විසින්ම මේ දේ සිද්ධ කරගන්න. ඒ වගේම තමයි මද ලක්ෂණ පෙන්වන්නේ නැති සතෙක් වුණත් අපිට මේකෙදි යොදා ගන්න පුළුවන් පට්ටි දාන්න. පැහැදිලි? එතකොට මේක අපේ ගොඩක් වෙලාවට නිදලි ක්‍රමයේදී සතුන් අතර සිද්ධ වෙන ක්‍රියාවලිය. දෙවෙනි ක්‍රමේ තමයි කෘතිම සිංචනය. අන්න එතකොට අපි නේද උසස් ලක්ෂණ සහිත උසස් ලක්ෂණ තියෙන පුංගවයෙක්ගෙන් අපි ශුක්‍රාණු වෙන් කරගන්නවා කෘතිම ක්‍රමයකට. ඒ වෙන් කරගන්න ශුක්‍රාණු අපි තැන්පත් කරනවා මදයට පැමිණි දෙනකගේ ගර්භාෂය. එමෙතත් අපි කියන්නේ යෝනි මාර්ගයේ. කෙලවර අපි තැන්පත් කරනවා. ඒකට සඳහා අපි උපකරණ භාවිතා කරලා තැන්පත් කරවලා සතුන් කෘතිමව ගැප් ගන්වීම් කරනවා. එතකොට බහුලව භාවිතා වෙන්නේ මතක තියාගන්න මේ කෘතිම සිංචනය. එතකොට මේකෙදි වාසි අපිට පුළුවන් නේද? අපි අතරින් මියගිය නේද පිටරටක ඉන්න උසස් ලක්ෂණ සහිත පුංගවයෙක්ගෙන් උනත් ශුක්‍රාණු ගබඩා කරලා අරගෙන වසර ගණනාවක් තියාගෙන ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ආබාධයක් වෙලා තියෙන්නේ අපිට මේක හැක් පීන්නේ නැති. එහෙම නැත්නම් කකුලක් කොරවෙච්ච. හැබැයි උසස් ලක්ෂණ සහිත පුංගවයෙක් නම් අන්න එයාගේ ශුක්‍රාණු අපි වෙන් කරලා ඉවර වෙලා මේ විදිහට අපිට කෘතිම සිංචනයට ලක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියනවා ලිංගාශ්‍රිත රෝග පැතිරීම ගත්තොත් ගොඩක් අඩුයි. ලිංගාශ්‍රිත රෝග පැතිරීම හරි අඩුයි. ඒකට හේතුව අපි මේ ශුක්‍රාණු ඇගීමකින් පස්සේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ ලෝකේ කොයි රටක හරි ඉන්න පිරිමි සතෙක්ගේ ශුක්‍රාණු අපිට භාවිතා කරන්න පුළුවන්. ඒවා ගබඩා කරගෙන තියාගෙන වසර 20ක් විතර වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක වතාවකදී එක සතෙක්ගෙන් ගන්න ශුක්‍රාණු වලින් සතුන් වැඩි සංඛ්‍යාවක් අපිට සිංචනයේදී යොදා ගන්න පුළුවන්. පට්ටිගොනෙකු නඩත්තු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. පුං සතෙක්ගෙන් වෙන්න පුළුවන් අකරතැබ්බයන් ටිකක් අඩු වෙලා යනවා. මොකද පිරිමි සතෙක් අපි පාවිච්චි කරන්නේ නැති නිසා. පැහැදිලි? ඒතර අපිට මේක තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා අපිට මේ ලිංග නිර්ණය කරලා ගැහැණු සත්තු විතරක් උනත් ලබා ගන්න තත්යකට යන්න පුළුවන්. හරි? ඒතර අවාසිත් තියෙනවා. මේකට විශේෂඥ දැනුම අවශ්‍යයි. උසස් නේද උසස් තාක්ෂණික ක්‍රම අවශ්‍යයි විශේෂිත දැනුමක් මේ කටයුතු සඳහා අවශ්‍යයි මොකද අපිට මේ එකතු කරගන්න ශුක්‍රාණු ජීවිතාවයකින් යුතුව පවත්වගෙන යන්න ඕනේ දීර්ඝ කාලයක් ඒක නිසා මේක අපිට තනුක කරන්න වෙනවා ගබඩා කරන්න වෙනවා නේද ඒක නිසා මේ සඳහා අපිට විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් අවශ්‍යයි ඒ වගේම තමයි මද ලක්ෂණ පෙන්වන්නේ නැති ගැහෙන සත්තු අපිට මේකට යොදා ගන්න විදියක් නැහැ මොකද ඒගොල්ල මද ලක්ෂණ පෙන්වන්නේ නැහැ ඒක අපිට අවාසියක් ඒ වගේම තමයි අපිට මේක ගොවියට පට්ටි ලක්ෂණ හරියට අඳුර ගන්න බැරි වුණොත් අපිට මේක කෘතිම සිංචනය කරනකොට ඒ අවස්ථාව මගහැරිලා යනවා. පැහැදිලි ගොවියට මේක හරියට අඳුර ගන්න බැරි වුණොත් අපිට ඒ අවස්ථාව මගහැරිලා යන්න පුළුවන්. අපි ශුක්‍රාණු ආනයනය කරනවා නම් ඒකට අමතර මුදලක් අපිට දරන්නත් වෙනවා. පැහැදිලි එතකොට කෘතිම සිංචනයේදී අපිට මේ වගේ වාසි වගේම අවාසිත් සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න දරුවනි කෘතිම සිංචනයේ තමයි ලෝකයේද බහුලව භාවිතා වෙන සතුන් ගැබ් ගන්නන ක්‍රමය. ඒකට හේතුව මේක අපි මේ සාකච්ඡා කරපු විශාල වාසි සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා වැඩිපුරම ලෝකේ අපි ගත්තොත් කෘතිම සිංචනය හරහා තමයි ගැහෙන සතුන් ගැබ් ගන්නවලා මේ කටයුතු කරන්නේ. එහෙනම් දැන් ඔබට අද මම පාඩම මෙතනින් හමාර කරනවා. නමුත් මතක තියාගන්න ඔබගේ පෙළපොත ගන්න, පසුගිය ප්‍රශ්න පත්‍ර ටික ගන්න අරගෙන මේ සත්ත්ව පාලනේ අද අපි කතා කරපු මාතෘකාව වලට අදාළ ප්‍රශ්න ටික ඔබ විසින් නිම කරගන්න ඕනේ. එහෙම නිම කරගත්තොත් ඔබට ඒක ගොඩක් වාසිසහගත වෙයි. දැන් පාසල් වල වැඩ කටයුතුත් ආරම්භ වෙලා තියෙනවා. ඒ අතරේ ඔබේ මේ අවස්ථාවත් ප්‍රයෝජනෙට අරගෙන මේකට අදාළ වැඩ කටයුතු ටිකක් කරලා අපිට නේද හොඳ ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන්. එහෙනම් දරුවෝ සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් මම අද පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ කෘෂිහා ආහාර තාක්ෂණය පාඩම කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයේ භාග්‍යන් නිශ්ශංක ගුරු මෑණියන්.